ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
2021 වසරේ ජූලි මාසයේ පළවෙනි සතියේ පළවෙනි සඳුදා ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්නණය කරලාගෙන එන ශ්‍රී ලංකේ පුවත්තිම සුම ආරම්භ කරන්නයි අපි සූදානම්වන්නේ. අපි සම්බන්ධ කරගන්නවා මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයිබෝන් සුබෝදසනක්. මනෝජ්, අපි මුලින්ම අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන නවතම කොවිඩ් තත්ත්වය, වගේම සංචාරණ සීමා ලිහිල් කිරීමක් පිළිබඳවත් වාර්තා වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ගෙනෙමු.
පහුගියදා රට යළි විවෘත කිරීමත් එක්ක ජූලි මාසේ 5 වෙනි දිනකම එහෙම නැත්නම් අද දක්වා තමයි සංචාරණ සීමා ක්‍රියාත්මක වීම සහ අනෙකුත් රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරේ. ඒ අනුව අදින් පස්සේ ඉදිරි කාලය පිළිබඳව අලුතින් ඊයේ සංචාරණ සීමා ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත් කාලීන කිරීමක් සිද්ධ වුණා. ඒ අනුව ජූලි 19 වෙනකම් තවදුරටත් පළාත් අතර සංචාරණ සීමා ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව ජනතා වේගරාශී වීම, පොදු ප්‍රවාහනය, බස්නාහිර පළාත් සහ සිසු පළාත් වලට එතකොට රැස්වීම ආදී පැවැත්වීම, සාපු සංකීර්ණ විවෘත කිරීම, මෙවැනි දේ සම්බන්ධයෙන් සීමා පනවල තිබුණා. විශේෂයෙන්ම බස්නාහිර පළාත්වල ක්‍රියාත්මක වන විදිහට වෙනමත්, සෙසු පළාත්වල ක්‍රියාත්මක වන විදිහට වෙනමත්. ඉතින් තවදුරටත් ඒ තත්ත්වයන් එලෙසම පවත්වා ගන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම පළාත් අතර සංචරණය සීමා කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ඉදිරි කාලයේ කොවිඩ් සදහවන එන්නත්කරණය විධිමත් කරන්න, කාර්යක්ෂම කරන්න තීරණය කරලා තියෙනවා. බස්නාහිර පළාතේ අවුරුදු 30ට ඇති පුද්ගලයින්ට මේ මාසේ 31 වෙනි විට සම්පූර්ණයෙන් එන්නත්කරණය අවසන් කරන්න කියලා ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව ප්‍රසිද්ධිය දරුවත් කිරීමකුත් සිද්ධ කළා. ඊයේ දවසෙත් සයිනෝෆාම් මාත්‍රා 110,000 ලැබුණා. ඒ සමගම දැනට ලංකාවට සයිනෝෆාම් මාත්‍රා 151,000 ලැබිලා තියෙනවා. ලෙට් එකම ෆයිසර්ගේ මාත්‍රා 26,000 ලැබෙන්න නියමිතයි. එතකොට ඉදිරි කාලය ඇතුළේ තවත් ෆයිසර්ගේ 102,000 ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. එහෙම බැලුවම පස්සේ මේ මාසයක කාලය තුළ ඉදිරි කොරෝනා මර්ධනයෙන්වත් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්න නියමිතයි. ඒ 6ම බැලුවොත් සයිනෝෆාම් මාත්‍රා මිලියන 3කුත් තියෙනවා. ස්පුට්නික් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මාත්‍රා මිලියන 8 බැගිරුත් මේ අතරට ලැබෙන්න නියමිතව තියෙනවා. ඒත් එක්කම ෆයිසර් එන්නත් මාත්‍රා 50,000, ඒ අතරින් 26,000 තමයි කලින්මව සඳහන් කළේ. මේ තොගය මේ බදාදා විතර වෙනකොට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ෆයිසර් එන්නත ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන එන්නත නැටිව ඉන්න පිරිසට එන්නත්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලංකාවට ලබා ගන්න ඇනවුම් කරලා තියෙනවා කියලා තමයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. කොහොම වුණත් මේ ප්‍රමාණය ඉතා ඉක්මනින් විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණය කරලා ඉවර කරනා, සෙසු පළාත්වල වයස අවුරුදු 60ට වැඩි පිරිස එන්නත්කරණය කරන්නත් යොදා ගන්නවා කියලා තමයි සෞඛ්‍ය අංශ සඳහන් කරේ. කොමුණත් පසුගිය කාලයට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වී යම අඩුවක් පෙරෙන්න තියෙනවා. ඊයේ දිනෙත් හැබැයි ආසාදිතයන් 1573 දෙනෙක් වාර්තා වුණා. ඒ අනුව සමස්තයක් විදිහට 265,630 දෙනෙක් වාර්තා වෙද්දී කොවිඩ් මරණ 3636ක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. මේක තමයි දැනට කොවිඩ් සම්බන්ධයෙන් තත්ත්වය.
හොඳයි, අපි ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්. මේ වන විට විවිධාකාරයේ පාර්ශ්ව විවිධාකාරයේ පැතිකඩයන් පිළිබඳව අනාවරණය කිරීම සිද්ධ කරමින් පවතිනවා. ඒ ආකාරයේ තවත් හෙළිදරව්වක් සමගි ජනබල වේගයේ පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා පසුගියදා සිද්ධ කළා. ඒක බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. මේ ආණ්ඩුවේ ආර්ථික බංකොලොත්භාවය වසා ගැනීමට නැත්තම් මේ බංකොලොත්භාවයෙන් ගොඩේමට නැවතත් අලුතෙන් සීමාව ඉක්මවා මුදල් මුද්‍රණය කරන බවට. මනෝජ්, මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තත්ත්වය මොකක්ද?
ලංකාව මේ වන විට යම් ආකාරයකින් මූල්‍යමය වශයෙන් යම් අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒක ලෝකයේ බොහෝ රටවල් වලට බලපාන තත්ත්වයක්. නමුත් අපනයන සීමා වීම, ඒත් එක්කම විදේශ ප්‍රේෂණ බලාපොරොත්තු ආකාරයෙන් නොලැබීම, මෙවැනි කාරණා මත විශේෂයෙන් බලාපොරොත්තු නොවුණු වෙලාවක එන්නක්කරණය සිද්ධ කරන්න එන්නක්ම මිලදී ගන්න මේවා එක එන්නක් මාත්‍රාවක් අපි දන්නවා සයින ෆාම් එන්නට ඩොලර් 15ක වගේ ප්‍රමාණයකට මිලට ගන්න. ඉතින් එහෙම බැලුවට පස්සේ විශාල මුදලක් එන්නක්කරණය සඳහා වියදම් වෙනවා. කොහොමද පහුගිය සතියේ සඳහන් වුණා ලංකාව මෙතෙක් ලබාගෙන තියෙන ණය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් මේ මාසේ ගෙවන්න ඕන. එහෙම නූනුතින් රට බංකොලොත් තත්වයට පත් වෙන මේ අවදානමක් තියෙනවා කියලා බන්දුළු ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයාත් සඳහන් කළා. කොමුණත් ඒ සඳහා යම් ක්‍රියාමාර්ග අරගෙන නිසි පරිදි ණයවාරික ගෙවන්න ප්‍රමාණවත් මුදල් දැන් වෙනකොට සොයාගෙන ඉවරයි කියලා මුදල් හා ප්‍රාග්දලන වෙළඳපොළ ඒකම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට අජිත් නිවාස් කබ්‍රල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. එතෙක් මෙතෙක් ලංකාව ණය ගෙවීමේදී කෙසේ හෝ ණය මුදල් ගෙවලා තියෙනවා. ඒ හින්දා මේ අභියෝගයක් මේ මොහොතේ ජය ගන්න පුළුවන් කියලා සඳහන් කළා. ඒ වගේම ඔබ කිව්වාගේ සල්ලි අච්චු ගැහිම ඔව් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් මෙවර මුදල් අච්චු ගැහුවා කියලා කබ්‍රල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ තත්ත්වය මේ වෙනකොට ලෝකයේ ගොඩක් රටවලට පොදු තත්ත්වයක් කියලායි වාර්තා වුණේ. අපි දැක්කා පසුගිය සතියේ එක් දිනකදී මුද්‍රණය කරපු අච්චු ගහපු විශාල මුදල් ප්‍රමාණය මුද්‍රණය කර අච්චු ගැහුවා කියලා සඳහන් කළා. අපි දැක්කා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයා සඳහන් කළා ලංකාව මේ රුපියල් 5000 දීමනාව ගෙවන්නේ සල්ලි අච්චු ගහලා කියලා. කොහොම වුණත් ලංකාවේ දේශීය මුදල් ප්‍රමාණය ලබා ගන්න සල්ලි අච්චු ගැහුවත් මුදල් මුද්‍රණය කරත් විදේශ ණය ගෙවන්න ඩොලර් හොයා ගැනීමේදී ඒක ප්‍රායෝගික තත්වයක් නෙවෙයි. මුදල් අච්චු ගැහිමෙන් සිද්ධ වෙන්නේ උද්දමනයේ ඉහළ යාම, ඒක වෙළඳපොළ හැසිරීමට යම් බලපෑමක් සිද්ධ වෙනවා. නමුත් මේ ණය ගෙවන්න එම නැත්තම් ද්‍රව්‍ය අවශ්‍ය දේවල් ආනයනය කරන්න රුපියල් වලින් බෑ ඩොලර් ඕන. ඒ සඳහා ඩොලර් හිඟයක් තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙවැනි තත්වයක් තියෙන්නේ ඉදිරියටත් යම් ආකාරයකින් ආයෝජකයන් දිරිගන්වන්න යම් වැඩපිළිවෙල කීපයක් ලබා ගන්න සූදානම් කියලා සඳහන් වුණා. බන්දුළු ගුණවර්ධන වෙළඳ ඇමතිවරයා ඊයේ දවසේ සඳහන් කරා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෙළිදරව් කරන්න නැතුව තියෙන මුදල් සියල්ලම නියමිත ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න පුළුවන් ආකාරයට 1%ක බදු ප්‍රමාණයක් ගෙවලා ඒ මුදල් ආයෝජනය කරන්න පුළුවන් විදිහට ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ වගේම යම් මේ සඳහා බදු ගෙවීම අතීතයට බලපැවැත්වෙන ආකාරයට නැතුව මේ මොහොතේ ඉඳලා බදු ලිපිගොනුවක් ආරම්භ කරලා ඒ මුදල් ආර්ථිකයට එකතු කරන්න ව්‍යවසායකයන්ට ආයෝජකයන්ට හැකියාව තියෙන බවත් ඔහු සඳහන් කළා. ඉතින් ඩොලර් ඉතුරු කරගන්න ලංකාවෙන් මුදල් පිටවීම වළක්වන්න ගැස නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම ආනයනය කරන භාණ්ඩ යම් ආකාරයකින් සීමා කරන්න පුළුවන්ද කියලා කටයුතු කරපු බවත් වාර්තා වෙනවා. අපි ඔය නිතර පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ජංගම දුරකථන ආදී දේවල් පවා යම් කාලයකට ආනයන සීමා කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. කොමන මුදල් අමාත්‍යංශය එහෙම තීරණයක් අරගෙන නැහැ කියලා ඊයේ සඳහන් කළා. නමුත් රජයේම ක්‍රියාමාර්ගයක් ගන්න යනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ වෙන විට තියෙන ආර්ථික තත්ත්වය එතරම් යහපත් තත්ත්වයක් නෙවෙයි මේ සියලු වාතාවරණයන් ඇතුළේ.
ඔව් අපේ ඊළඟ අවධානය යොමු වන්නේ එක්සත් ජාතික පක්ෂය වෙතට. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ආරම්භ වී තිබෙන ආකාරයක් අපිට වාර්තා වෙනවා. මනෝජ්, අපි ඒ ගැන විස්තර කතා බහ කරමු.
ඔව්, දැන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග දිගුරුම් වීමත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳවත් සාකච්ඡා වෙමින් තියෙනවා. මේ වැඩපිළිවෙල යම් ආකාරයෙන් විධිමත් කළමනාකරණයකට යොමු කරන්න අවශ්‍ය නිර්දේශ සඳහා ඒ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටු පත් කරන්න විශේෂයෙන් 5 දිනකුගෙන් යුත් උපදේශන කමිටුවක් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ යෝජනා කරලා තියෙනවා. නියෝජ්‍ය නායකරුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගබණ්ඩාර, උපනායක අකිල විරාජ් කාර්යවසම්, උපසභාපති සාගර රත්නායක මේ කමිටුවේ සමාජික විදියට කටයුතු කරනවා. මේ කමිටුවට පවරලා තියෙන වගකීම් මොනවද කියලා බැලුවොත් ජනතා සංසද සකස් කිරීමට තොරතුරු රැස් කිරීම, ඡන්ද කොට්ටාස මට්ටමින් 5 දිනකුගෙන් සමන්විත කමිටු පිහිටුවීම, දිස්ත්‍රික් කළමනාකරණවල ලෙස පත් කරන්න පුළුවන් පුද්ගලයන් හඳුනා ගැනීම, හඳුනගෙන ඔවුන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම, හැම ඡන්ද කොට්ටාසයක් සඳහාම නීති ලේකම්, මාර්ගගත කටයුතු භාර ලේකම්, ප්‍රචාරක ලේකම්, පුහුණු කටයුතු කිරීම භාර ලේකම්, මේ වගේ තනතුරු සඳහා සුදුසු පාක්ෂිකයින් හඳුනා ගැනීම කියන කාර්යභාර රාශියක් පවරලා තියෙනවා. මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවක නිරෝධායන රීතිවලට අනුගත වෙමින් ඩිජිටල් වේදිකා හා තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් මේ කටයුතු වල නිරත වෙන්න කියලා, ඒ අනුව සති දෙකකට වරක් ප්‍රගතිය වාර්තා කරන්න කියලා ශ්‍රී වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකවරයා කමිටුවේ සමාජිකයන්ට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් පක්ෂයේ ඉදිරි අනාගත දේශපාලන කටයුතු වෙනුවෙන් ආරම්භ කරලා තියෙනවා කියන එක තමයි වාර්තා කරන්න ඉඩෙන්නේ.
ඔබරන්දේ SBS සිංහල ගුවන්විදුලි ශ්‍රී ලංකේ පුවත්තිම සුමත් සමග අපි කතා බහ කරමින් සිටින ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ්, බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම සහ අමාත්‍යවරයෙක් ලෙස වැඩබාර ගැනීම සම්බන්ධයෙන් තවත් කතා බහ වෙනවා. මේ සතියේදී ඒ කටයුත්ත සිද්ධ වෙනවා කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බොහෝ දිනෙකු පවසනවා. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරමු.
නැවත බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳව විවිධ අදහස් මතුවෙන්න ගත්තා. ඔහුගේ ඇමරිකානු සංචාරය නිමා කරලා ලංකාවට ආවා. ඇවිල්ලා ඔහුද නිරෝධායන ක්‍රියාවලිය ඉන්නේ. නිරෝධායන ඉවර වෙලා බොහෝ දුරට මේ සතියේ පාර්ලිමේන්තුවට ගිහලා අදහස් පළ කළා. විවිධ අදහස් තිබුණා. ඔහු මුලින්ම මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දීලා පස්සේ අමාත්‍ය ධුරයේ කටයුතු කරයි. එහෙම නැත්නම් සමහර වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්න කලින් ඇමතිවරයෙක් විදිහට දිවුරුම් දෙයි. මේ වගේ අදහස් තිබුණා. කොහොම වුණත් ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට එන්නේ. කවුද ඒ සඳහා ඉවත් වන මන්ත්‍රීවරයා කියලා පසුගිය සතියේත් අපි සාකච්ඡා කරා. මන්ත්‍රීවරු කීප දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා බැසිල් රාජපක්ෂතුමාගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් ඉවත් වෙන්න. දැන් පහුගිය දිනවල බැසිල් රාජපක්ෂතුමා පාර්ලිමේන්තුවට නොයන නිසා පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රමිත බණ්ඩාරසෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ දෙහිවල නිවසට රැස් වෙලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඔවුන් ලිපියක් මගින් අත්සන් කරලා කැමැත්ත ප්‍රකාශ කරලා ඉල්ලීමක් ඉදිරිපත් කරලා තියුණා බැසිල් රාජපක්ෂතුමාට පාර්ලිමේන්තුවට එන්න කියලා. දැන් ඊයේ දවසේ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා සඳහන් කරා මේ ඉල්ලීම බැසිල් රාජපක්ෂතුමා බාරගත්තා කියලා. ඒ අනුව අදින් ආරම්භ වෙන පාර්ලිමේන්තු සතිය තුළ ඔහු පාර්ලිමේන්තුවට පැමිණේ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පස්සේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා විදිහටත් මුදල් රාජ්‍ය ඇමතිවරයා විදිහටත් කටයුතු කරයි කියලා වාර්තා වෙනවා. ඒ අනුව ඔහුට හිමිවන ආයතන මොනවද කියන දේ සාකච්ඡා වෙමින් තිබුණා. විශේෂයෙන් වරාය නගරය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වගේ ආයතන ඔහු යටතට පවරයි කියලා වාර්තා වෙනවා. වරාය නගරය ජනාධිපතිතුමා යම් ආකාරයකින් ඍජුව නිරීක්ෂණය කරනවා. අග්‍රාමාත්‍යතුමා යටතේ තියෙන විෂයටත් අදාළව වරාය නගරය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආයෝජන මණ්ඩලය නාම රාජපක්ෂ ඇමතිවරයා දරන රාජ්‍ය අමාත්‍යංශය යටතටයි, ඩිජිටල් කටයුතු සම්බන්ධ අමාත්‍යංශය යටතටයි පැවරලා තියෙන. ඉතින් මේ ආයතන බැසිල් රාජපක්ෂ මැතිතුමාට ලබා දෙයි කියලා විශ්වාස කරනවා. යම් ආකාරයකින් වෙනත් අමාත්‍යවරු යටතේ තියෙන ආයතන ලබා දෙනවට වඩා රාජපක්ෂ පවුලේ අමාත්‍යවරුන් හෝ ඔවුන් යටතේ තියෙන වගකීම් වලින් ආයතන බැසිල් රාජපක්ෂ මැතිතුමාට ලබා දෙයි කියලා කියනවා. මොකද යම් ආකාරයකින් අනිත් ඇමතිවරුන් නොසතුට පාල කිරීම වළක්වා ගන්න මේ වාර්තා වෙන තොරතුරු අපිට නිසියාකාරයෙන්ම කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ කියලා ඉදිරියේදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආගමනය පිළිබඳව සඳහන් වෙන්නේ. අදින් ආරම්භ වෙන පාර්ලිමේන්තු සතියේ මේ කටයුතු සිද්ධ වෙයි කියලා වාර්තා වෙනවා. ඊට තව දෙයක් මතක් කරන්න පුළුවන්. මේකත් එක්කම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් වෙයිද, තවත් අමාත්‍යවරුන්ට වගකීම් තනතුරු පවරයිද, මේ වගේ අදහසකුත් සමාජයේ සංසරණය වෙමින් තිබුණා. දැනට වාර්තා වෙන ආකාරයට එහෙම අමාත්‍යවරු මාරු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දිරුම් දීම තමයි සිද්ධ වෙන්නේ කියලා වාර්තා වෙනවා.
ඔව්, මනෝජ සඳහන් කරපු ආකාරයටම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට ඒ කරපු ආරාධනය පිළිගත් බවට පොහොට්ටුවේ නැත්තම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙන්න මේ ආකාරයට තමයි මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියේ.
බැසිල් රාජපක්ෂ මැතිතුමා, අපි එතුමාට ආරාධනා කරා ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න කැබිනට් මණ්ඩලයට. එතුමාට ස්තුතිවන්ත වෙනවා අපට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන්. ලබන සතියේ පාර්ලිමේන්තු සතිය තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අමාත්‍යවරයෙක් හැටියට වගකීම් බාරගෙන අපේ ආණ්ඩුව ලොකු ශක්තියක් වෙන්නේ.
ඒ අතරතුරේදී සමග ජනබලවේගය නියෝජනය කරන ඉරාන් වික්‍රමරත්න මහතා මෙන්න මේ ආකාරයට බැසිල් රාජපක්ෂ මහතාගේ මේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
අනේ හිතාන් ඉන්නවද මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලා? හරිද, පුද්ගලයෙක්ට උදේ නැගිටලා මම මේ එක මිල උඩට දානවා, අනිත් මිල පහලට දානවා, ආර්ථිකය ගොඩනගන්න පුටුමාරු කරලා නම් කරන්න හම් වෙන්නේ නැහැ.
හොඳයි අපි දැන් කතාබහ කරන්න බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ වන විට ආණ්ඩුවෙන් යම් යම් කෙනෙහිලිකම් වලට මුහුණ දීමට සිද්ධ වෙන ආකාරයක පෙනී යනවා, නැත්තම් සිද්ධ වෙමින් පවතිනවා. මේ ආකාරයේ නැත්තම් මේ தත්ත්වය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම් දුන්නාට පස්සේ වැඩි වෙයිද කියලත් බොහෝ සැකයක් පවතින බව තමයි ඔවුන් පවසන්නේ. මේ කාරණාවට මේ පහුගිය සතියේ මූලිකව නිමිත්ත බවට පත් වෙලා තිබුණේ දයසිරි ජයසේකර අමාත්‍යවරයා සිද්ධ කරපු ප්‍රකාශයක්. අපි ඒ ප්‍රකාශයට දැන් අවධානය යොමු කරමු.
මති දූර හැදුවේ නිර්මාණය කරේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඔය හදලා තියෙන මැටි ඇමතිකම්, කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකම්, බතික් ඇමතිකම මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු ඇමතිකම් හැදුවෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමායි. ඉතින් අපිව මේ පැත්තකට කරලා මේ වැඩක් ගන්න දුව තියලා තියන්නේ ඒ අයම තමයි.
මනෝජ, මේ සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත්ම තත්ත්වය පිළිබඳව ඔබට විස්තර කරන්නට දැන් හැකියාවක් තිබෙනවා.
දිගින් දිගටම අදහස් පළ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින්ට යම් කෙනෙහිලිකම් සිද්ධ වෙනවා, අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායම් වලින් යම් අවහිරයන් සිද්ධ වෙනවා, ඒ තත්ත්වයන් වළක්වා ගන්න ඕන කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදහස් කරා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න දැන්වත් ඉදිරිපත් වෙන්න කියලා ගම්මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් සහ ආධාරකරුවන් පක්ෂයේ ප්‍රධානීන්ට නිරන්තරයෙන් ඉල්ලීම් කරලා බලපෑම් කරනවා කියලා වාර්තා වෙනවා කියලා ප්‍රධාන වෙනවා. රට පුරා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජසභා මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, ගම්මට්ටමේ නායකයන් යම් විදිහට මේ WhatsApp ගෲප් පිහිටවාගෙන හදාගෙන එවැනි සංවිධාන මගින් WhatsApp ගෲප් හරහා පණිවිඩවල මේ ඉල්ලීම් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් හැටියටත් සඳහන් වෙනවා ප්‍රාදේශීය මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්, ශාඛාවල ඉන්න පක්ෂ ප්‍රධානීන්, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සමාජික පක්ෂයක් විදිහට හිටියත් තමන්ට ඉතා නරක අන්දමට කෙනෙහිලිකම් කරනවා. එහෙන්ද ආණ්ඩුවෙන් දරන ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු වලින් අයින් වෙලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා රට පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට වහාම දේශපාලන වැඩසටහනක් ආරම්භ කරන්න කියලා ඒ පිරිස සඳහන් කරනවා කියලා අදහස් පළ වෙලා තිබුණා. මහින්ද අමරවීර අමාත්‍යවරයා ඒ පිළිබඳව සඳහන් කරලා තිබුණා.
හොඳ, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්. ඔබ දන්නවා මීට පෙරාතුව ඔහුට නැත්නම් ඔහුගේ අමාත්‍යංශවලට ආයිති වෙලා තිබුණු මේ ෆොස්ෆේට් ඒ විෂයපතේ ඔහුගෙන් ගලවා ගනු ලැබුවා. ඒ අතරතුරේදී මේ ග්‍රැෆයිට් කර්මාන්තයත් නැත්නම් මේ ක්ෂේත්‍රයත් ඔහුගෙන් ගලවීමට සූදානමක් තිබෙනවා කියලා වාර්තා වෙනවා. මනෝජ්, අපි ඒ සම්බන්ධයෙන් අවසාන වශයෙන් කතා කරමු.
දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන කෙනෙහිලිකම් වගේම ආණ්ඩු නියෝජනය කරන සෙසු පක්ෂවලටත් එවැනි තත්ත්වයන් තියෙනවා කියලා අදහස් දැක්වුවා. අපි දැක්කා ජාතික නිදහස් පෙරමුණට විමල් වීරවංශ ඇමතිවරයා නියෝජනය කරන පිවිතුරු නෙලවුරුමය, උදේගම්මන්පිල ඇමතිවරයා සහ තවත් පක්ෂ එකතු වෙලා වෙනව සාකච්ඡා කරන්න පටන් ගත්තේ මේ තත්ත්වය මත පදනම්ව. කොහොමුණත් විමල් වීරවංශ ඇමතිවරයා යටතේ තිබුණු එපාවල පොස්ටේක් සමාගම පෞගේ දවස කෘෂිකර්ම අමාත්‍යංශයට පවරා දුන්න යම් ආකාරයට තොරතුරක් වාර්තා වෙනවා. මේ තොරතුරු තවම සනාථ කරලා නැහැ. විමල් වීරවංශ ඇමතිවරයාගෙන් කහට ගහ ග්‍රැෆයිට් සමාගමක් ඉවත් කරන්න සූදානමක් තියෙනවා කියලා, මේ එපාවල පොස්ටේක් සහ කහට ගහ මිනිරන් මේ දේශීය සම්පත් දෙකම අමරිකානු සමාගම් යම් අවධානයට යොමු කරලා තියෙන සම්පත්. වීරවංශ ඇමතිවරයාගේ අමාත්‍යංශය යටතේ මේ ආයතන වලින් යම් විදේශ විනිමය ඉපීමක් කරත් මූලික අමුද්‍රව්‍ය විදිහට පොස්පේට් සහ මිනිරන් දෙකම රට යවුවා. නමුත් අමරිකානු සමාගම් මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා මිනිරන් වලින් කළු රත්රන් නිස්සාරණය කරලා ලබා ගන්න මෙවැනි කටයුතු සඳහා වුන් ඉල්ලීම් කරනවා. නමුත් විමල් වීරවංශ ඇමතිවරයාගේ යටතේ තිබුණොතින් මේවා ඒ ආකාරයෙන් ලබා ගන්න පුළුවන් වෙයිද කියන අදහසත් එක්ක මේ මාරු කිරීම සිද්ධ කරන්න යනවා කියලා යම් විදිහට මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තිබුණා. පහුගිය දිනවලත් ඔය තෙල් ටැංකි සම්බන්ධයෙන් උදේගම්මන්පිල අමාත්‍යවරයාත් එක්ක ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේදී සාකච්ඡා කරව බවක් වාර්තා වෙනවා. ඉතින් මේවා එකවර ලබා දෙන්න බැරි නිසා යම් ආකාරයකින් සලකා බැලීමක් සිද්ධ කරන්න වෙනත් විෂයපතයකට මේවා පවරන්න සූදානමක් තියෙනවා කියලා මේ යම් රාවයක් පැතිරෙමින් තිබෙනවා. අපිට ඉදිරියේ මේ පිළිබඳව බලා ගන්න පුළුවන් වෙයි. දැන් එක්තරා හේතුවක් තියෙන්නේ මේකට. දැන් පොස්පේට් එපාවල පොස්පේට් දැනටම විමල් වීරවංශ ඇමතිවරයාගෙන් කළ කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දුන්නා. ඒක එක නිමිත්තක් ඉදිරියේදීත් මෙහෙම වෙයිද කියන කාරණය සනාථ වෙන්න සහ ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂ තමන්ට එල්ලවන හිරිහැර බලපෑම් පිළිබඳව සාකච්ඡා වෙන මොහොතක්. ඒ හින්දා යම් තාක් දුරකට මේවා තවදුරටත් සිද්ධ වෙයිද කියලා
මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට. අපි ලබන සතිය සම්බන්ධව තමයිමු ගෙවිගෙනන සතිය ශ්‍රී ලංකාවේ වර්තාවන උණුසුම් සහ වැදගත් තොරතුරු ගෙන එන්නට ශ්‍රී ලංකාවේ පුවත්තිම සුමෙන්. සුබ දවසක්, අයිබෝහන්.
බොහොම ස්තුතියි මතුරු. සුබ දවසක්, අයිබෝහන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.